මේක ප්‍රශ්නයක් තිබෙනවා මේ බෞද්ධ දර්ශනේ ආත්මවාදී සහ අනාත්මවාදී සංකල්පයන් නැහැ නේද කියලා මේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේකයි මේ පෙන්වන්නේ ඇත යනු ඒකාන්තයක් නැත යනු ඒකාන්තයක්. මේ ඇත නැත කියන අන්ත දෙකක් ලෝක සත්‍යය විසින් බැහැලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඇති දෙයට ඇත කියනවා නැති දෙයට නැත කියනවා. ලෝක සත්‍යය අන්තවාදී වෙලා යථාර්ථය දකින්න නැතුව ඇත නැත කියන මේ වාදීකර බැහැලා කටයුතු කරනවා. ඒක ලෞකික වශයෙන් හිතපු අයට පේන දෙයක්. ඒක වෙනම දෙයක්. ඇති බවක් සහ නැති බවක් පේනවා. ඇතිවීමක් පේනවා නැතිවීමක් පේනවා. ලෝක සත්‍යයට යම්කිසි වෙනස් වීමක් තියෙන දේක පවා වෙනස් වීම නොපෙනෙන අවස්ථාවක් තියෙනවා. අති සූක්ෂමව දැකිය යුතු නුවණක් මෙහෙයවන්න නැතුව උඩින් මත්යෙන් හිත මෙහෙයලා බලනකොට පේන වෙනස්කම් වෙයි. ඒක හරි ගැඹුරුයි. පංචකාමයන්ට ඇසුරු කරලා ඒ ආස්වාදයේදී යොමු කරපු හිතක මානසිකත්වයේ එක්තරා සාබාල රමයේ වාගේ ලපටි මනසක් වෙනවා. කාම ඇසුරු කරන මනසේ හැටි එබඳු මනසකින් ගැඹුරු දහමක් ගන්න ගියාට හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව මේ පංචකාමයෝ මායා ලෝකයක් ඇසුරෙනුයි ලැබෙන්නේ. ඒ මායා ලෝකයක යථාර්ථය දැක්කොත් තමයි කාම ඉක්මවා ගිය හිතකින් ඒ කාරණේ කරන්න පුළුවන් වෙන්නේ. යම් මොහතක කාම ඇසුරෙන් ඉක්ම ගිය මොහතක තමයි කෙනෙකුට ඥානයක් පහළ වෙලා අති සියුම් පැත්තක් දකින්න හේතු වාසනා ලැබෙන්නේ. ලෞකික වේවා ලෝකෝත්තර අත්‍යවශ්‍ය මේ තත්ත්වයමයි. නමුත් ලෞකික ඥානයක් නමුත් ලබන්න ඒවෙන් අහක් වෙන්න ඕන. බොහෝ කට විද්‍යාඥෝ වාගේයි තමගේ පෞල් ජීවිත අසාර්ථකයි. ඒ අය මේ කාම ලෝකයේ කාම ජීවිතවල ඉතරම් කැමැත්තක් නැහැ. නිතරම අර විද්‍යාත්මක පැත්තට මනස මෙහෙයවනකොට අර කාම ලෝකයේ ස්වභාවයෙන් අහක් වෙනවා. ඒක හැටියක් ස්වභාවය. ඒ කාමීට බැඳිලා ඉන්න බුද්ධලේ කල්පනා කරන මේ ලෝකෙ ගැන එක්තරා ලපටි ස්වභාවයක් ඉක්මවන්නේ නැහැ. ඒ ද්‍රව්‍ය වස්තුන්ගේ සියුම් ස්වභාවයන් දකින්න හැකියාවක් නැහැ. ඒක එක්තරා මායා මට්ටමකට සීමා වෙනවා. මෙන්න මේ සීමා වෙන නිසා ඒබඳු මනසකින් යථාර්ථයක් දකින්න බැරි වෙනවා. ඇත යන අන්තයකට වැටෙනවා. එතකොට සමහරවිට නැත යන අන්තයකට වැටෙනවා. මේ අන්ත දෙකකට වැටිලා අන්ත දෙකට අනුකූලව ගන්න තීරණ ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඉන් අන්ත අත්ත කිලමතානි යෝගේ කාමසිකල්ලිකානි යෝගේ කියන මේ තමන්ගේ වැඩට වෙහෙසීම් ඔය ආකාර ක්‍රම දෙකක් තුල ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. කාම සුඛයන් සඳහා කෙරෙන්නා වූ යෝගය නැන වෙහෙස ඒ සඳහා යමක් යමක් සමග එක් වෙනවද? අන්නේ එක් වීමේදී මේ ධර්මයට ගැළපෙන්නේ නැති හිත දූෂ්‍ය කරන පැත්තක් තියෙනවා. අන්න ඒ පැත්තට එක් වෙන විදිහ කටයුතු කරන මානසිකත්වයක් යමෙකුට ඇත්නම් ඔහු ඇති දේ සහ නැති දේ නිගමනය කරන්නේ ඒ කාම වස්තුන්ගේ ස්වභාවයට මුල් තැන දීලා. ඔහුට ඇති දෙයක් හෝ නැති දෙයක් කියන එක තේරෙන්නේ නැහැ කිව්වට. දැන් මේ ප්‍රශ්නෙම් පෙන්වන්නේ අන්නේ වගේ ලෝක ස්වභාවයක් ඇති අයගේ වැඩපිළිලක එන නිගමන. මේ ඇති නැති කියන මේ වචන දෙක අහක් කරලා ගන්නකොට දැන් මේ අනම ක්‍රිස්තියානි ආගමිත් හෝ ඒ වගේ පෙන්වනවා මේ ආත්මය කියල එකක් ගැන. ඒගොල්ලෝ පිළිගන්නා මේ විඥානය කියලා දෙයක්, එහෙම නැත්නම් මේ ආත්මය කියලා මොනවා හරි එකක් තියෙනවා, මම කියන්නේ එහෙම එකක් කියලා එහෙම අදහසක පිහිටනවා කියලායි මේ දැනුම් දීලා තියෙන්නේ මේ විස්තර කරලා. ඉතින් ඒකෙන් අහන්නේ මොකද්ද? එහෙම එකක් නැත්නම් ආත්මයක් කියලා එකක් නැත්නම් නිවන් දකින්නේ මොකද්ද කියලා මේ අහන්නේ. ඒ වගේම භවගාමී වෙලා සසරේ උපදින්නේ කවුද කියලාත් මේ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේක තමයි කිව්වේ මම කියලා කෙනෙක් ඉන්නවයි කියන මේ සංඥාව විග්‍රහ කරලා බලලාම තෝරා ගන්න ඕන එකක්. දැනෙන පෙනෙන පළියට යමක් තියෙනවද? ඔය තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ විසඳ ගන්න කියලා පැටලෙන නිසා තමයි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ. ඔය ඇත නැත කියන අන්ත දෙක පැත්තක තියලා යමක් කොහොමද ගොඩ නැගින්නේ? ඒ ගොඩ නැගෙනවා නම් යම් කිසි ක්‍රමයක් නිසා ඒ නිසා ඇතසේ විද්‍යාමාන වෙනවා. යමක් ගොඩ නැගෙන යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතන ඵලයේ වශයෙන් අර ඇත කියලා පෙන්වන දේ රිපේන්නේ නැතුව යනවා. ඒක තමයි එතන යමක් නැත කියන වදෙන්ට බහින්නේ. හේතු ප්‍රත්‍යයෙන් ඇත කියන එක සකස් වෙන හැටි, හේතු නිරෝධයෙන් නැත කියන එක ගොඩ නැගෙන හැටි ප්‍රඥාවෙන් දකින්න ඕන. ඇත බලන්න. එතර මේ ඇති කෙනයි නැති කෙනයි කියන කතා දෙකෙන් ගන්න බැරි පැත්තක් ඇත්ත වේඳ පටන් ගන්න. එතකොට ඔබ හොඳට තෝරා ගන්න ඕන කාරණය. මේ පටලවා ගැනීමෙන් බේරන්න තමයි බුදුරජාණන් වහන්සේ පරිච්ඡසමුප්පාදයෙන් දේශනා කළේ ඔය ඇත කියන ඒවා හැදෙන හැටි. යම් තැනක ලෝක සත්වයා ඇත කියලා මමෙක් ඇත ආත්මයක් ඇත ආදී වශයෙන් යමක් හඳුන්වනවා නම් ඒ හඳුන්වපු දේ හේතු ඵල වශයෙන් ගොඩනැගෙන ක්‍රම රටාවක් නිසා විද්‍යාමාන වෙන දෙයක් කියලා අන්නේ ක්‍රම රටාව දේශනා කළා. ඒකේ කියනවා පටිච්චසමුප්පාදය කියලා. යමක් නැත කියලා පිරිසක් ඉන්නවා. විවිධාකාර තර්කවාද ඉදිරිපත් කරනවා. එලාදි බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ නැත කියන නිගමනයේ ලෝක සත්‍යය කරන දේ මොකද්ද කියලා හොයන්න නම් හේතුවක් නිසා පහළ වෙලා යමක් ඇතිසේ පේනවා නම් ඒක හේතු ඵලයක් බැවින් හේතුව නිසා ගොඩනැගෙන ඵලයක් නිසා ඒ හේතු නිරෝධන යම් තැනක ඒ ඵලයේ ගොඩනැගීම ක්‍රියාත්මකීම නතර වෙනවා. අන්න එතකොට පේන දේ තමයි අර නැත කියන අය අරගෙන තියෙන්නේ. මේ සමේ ඇත නැත කියන අන්ත දෙකට වහින්න නැතුව ඇත කියන එක ගොඩනැගින්නේ කොහොමද, නැත කියන වචනේ ගොඩනැගින්නේ කොහොමද, ඒවට හේතු මොනවද කියලා ධර්මානුකූලව හරියට විද්‍යානුකූලව බලන්න ඕන. ලෝකේ යම්තරමක් ඇත කියන එක ගොඩනැගුණා නම් දැන් මේ අහනවා මොකද්ද විඥානය කියලා එකක් නැත්නම් ආත්මය කියලා එකක් නැත්නම් ඉතින් අහනවා කොහෙද සැරිසරන්නේ, කවුද නිවන් දකින්න? දැන් මේ ප්‍රශ්නයක් එනවා. අන්න ඇත කියන සංඥාවක පිහිටලා ගත තීරණයක හැටි මෙන්න මේක අපි අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමවේදයට අනුකූලව ගත්තා නම් හෙව්වා නම් හොඳ ලස්සන නිරාකරණය වෙනවා. අර ඇත කියන දෘෂ්ටියේ මේක නිරාකරණය කරන්න බැහැ. ඒක තමයි කිව්වේ ධර්මාබෝධයක් නැතුව මේවා නිවසදෙන්න බෑ කියලා. ඒ තේරුම ඉන්නේ නැහැ. ඒකයි ඒ කාරණේ. දැන් විඥාණය කියන්නේ මොකද්ද කියලා බලන්න නම් දැන් අපිට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් එනවා. විඥාණය කියලා එකක් තියෙනවා. මේක දෘෂ්ටිය. ඒ තියෙන නිසා ඒක තමයි මේ සැරිසරන්නේ. ඒකට තමයි ආත්මය කියන්නේ. දැන් මේ කාර්තය එක අදහසක්. විවිධ තර්කවාදත් මේකට ඉදිරිපත් කරනවා. හේතුවක ඵලයක් වශයෙන් යමක් ගොඩනැගෙනවා. එහෙම නොවන දෙයක් ලෝකේ හටගෙන විද්‍යාමාන වෙන්නේ නැහැ. මේ න්‍යාය ධර්මයේ හරියට තෝරා ගන්න ඕන ඉස්සෙල්ලා. මේක තෝරා ගන්නට මේ ආත්මය කියලා සංකල්පයක් ලෝක සත්‍යය යමකට කතා කරනවා නම් ඒකේ තියෙන ස්වභාවයන් මොනවද? ඒකේ ප්‍රභේද මොනවද කියලා ඉස්සෙල්ලා වෙන් කරලා බලන්න විභජ්‍යවාදී ක්‍රමයක් පෙන්නුවා. බෙදලා බලන්න. යමක ස්වභාවය දැනගන්න පහසු ක්‍රමවේදය. ඇතිසේ පේන ආත්මීය වශයෙන් පේන දේවල් විග්‍රහ කරලා විමර්ශනය කරලා බලන්න ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ දුන විද්‍යානුකූල මහවිද්‍යාඥයා. ආගමික නායකයා හැම නෙමෙයි ඔය කියන්නේ. එයාද හදාගෙන තියෙන වචනයක් ආගමික නායකයෙක් හැටියට. බුදුරජාණන් වහන්සේ මහවිද්‍යාඥයෙක්. කිසිම පාක්ෂයක් ගත කෙනෙක් නෙමෙයි ඇත වෙන්න බුත්තමයන් වහන්සේ නම. එහෙනම් උන්වහන්සේ මේ මහවිද්‍යාඥයන් වහන්සේ පෙන්වුව ක්‍රමයක් තියෙනවා යථාර්ථයේ බලාගන්න විද්‍යාව. මෙන්න මේ දුන්න විද්‍යාවෙන් ඕනේ මේක හොයාගන්න. ආත්මය කියලා අපි හඳුන්වනවා යමකට. ඊට පස්සේ හොයලා බලන්න ඕනේ මොකද්ද ආත්මය කියලා හඳුන්වන්නේ. හොයලා විග්‍රහ කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මෙතන එකක් වෙන්නේ නම් මේ විඥානයක් ගැන. විඥානේ ආත්මද? තවත් මොනවද මේ ආත්ම කියන එකේ මොනවයි දකින්න හම්බෙන්නේ කියලා විග්‍රහ කරලා බලපුවාම ඔය පැහැන්නන් ඔය පිළිබඳ විග්‍රහ කරලා බලපුවාම ඔය ආත්මය කියන එක හඳුන්වනකොට පැතිකඩවල් පහකින් සම්බන්ධ වෙලා තියෙන හැටි දැක්කා. ඒ ආත්මය කියලා හදන සංකල්පයෙන් පෙන්නපු දේ මොකක්ද කියලා බලනකොට සමහරේ කියන්න පටන් ගත්තා ඒක රූපාකාරයක් තියෙනවා. හැඩරුවක් සහිතයි. ඒක වර්ණවත්. ඒක රූපයක්. රූප ස්වභාවයක් තියෙනවා ආත්මය. මේක අදහස. ඒකට දැනෙනවා. එහෙම ස්වභාවයකුත් ඒකේ තියෙනවා. ඒ තව අදහසක්. සමහර ඒ රූපේ ඒ දැනෙන වේදනාවයි දෙකම ආත්මය හැටි ආත්ම ස්වභාව කියලා ගත්තා. ඉන් තර්කවාද විවිධාකාරයෙන් ගොඩ නැගුණා. තවත් අදහසක් ආවා. ඒ ආත්මය හඳුනා ගන්න පුළුවන් විවිධ දේවල්. ඒ තව අදහසක් ඒ කොටසක් වශයෙන්. ඒ ආත්මෙට යම් තැනක බැඳිලා යම් මේ සතර මහා භූතයන් සමග එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකට හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. ඒ තව අදහසක්. ඒක දැනීම් සම්පින්දනය, විඥානය. ඔන්න ඔය කියන කාරණා පහක් මුල් කරගෙන, ස්කන්ධ පහක් මුල් කරගෙන සම්පින්දනයක්. ඒ සම්පින්දනයක් හෝ ඒ තුල කොටසක් හෝ ආත්මය කියන එකක් හා සම්බන්ධයි කියලා. තමන් විසින් නොදත් දෙයක් මතයක් වශයෙන් ඉදිරිපත් කළා. ඉතින් විවිධ මතධාරීන් හිටියා. සමහර කෙනෙක් ඔය වින් කරලා අරගෙන රූපේටයි ආත්ම කියන්නේ. රූපේ තුලයි ආත්ම තියෙන්නේ. ආත්මය කියන්නේ රූපය. ඉතින් ඔය ආදි වශයෙන් අදහස් ගන්නවා. රූපේට ආත්ම කියනවා. ආත්මයට රූප කියනවා. රූපේ ඇතුලේ ආත්ම තියෙන්නේ. ආත්මය ඇතුලේ රූප තියෙන්නේ. හතර ආකාරයක අදහස් හතර තමන්ගේ මතවාද වශයෙන් ඉදිරිපත් කළා. වේදනාවටයි ආත්ම කියන්නේ. ආත්මයයි වේදනාව කියන්නේ. වේදනාව ඇතුලේ ආත්මය තියෙන්නේ. ආත්මය ඇතුලේ වේදනාව තියෙන්නේ. මේ තවත් අදහසක්. සංඥාවටයි ආත්මය කියන්නේ. ආත්මයයි සංඥාව කියන්නේ. සංඥාව ඇතුලේ ආත්මය තියෙන්නේ. ආත්මය ඇතුලේ සංඥාව තියෙන්නේ. තවත් හතර ආකාරයක අදහසක්. සංඥා මුල් කරගෙන සංඛාර වලටයි ආත්ම කියන්නේ. ආත්මය කියන්නේ සංඛාරයි. සංඛාර කියන්නේ ආත්මයයි. ආත්මය ඇතුලේ සංඛාර තියෙන්නේ. සංඛාර ඇතුලේ ආත්මය තියෙන්නේ. තවත් අදහසක්. ආත්මය කියන්නේ විඥානයයි. විඥානි කියන්නේ ආත්මයයි. ආත්මය ඇතුලේ විඥානි තියෙන්නේ. විඥානය ඇතුලේ ආත්මේ තියෙන්නේ. මේ තවත් හතර ආකාරයක අදහස්. ඔය ආකාරයට 20 ආකාරයකට බෙදලා ඒ බුද්ධලියෝ තම තමන්ට වැටෙන හැටියට මත ඉදිරිපත් කළා. ඉදිරිපත් කළ හටගත වාදයට කිව්ව ආත්මවාදී. ඒ ආත්මේ හැටි කොහොමද ආපුහාම? ඒක සදාතනිකයි. තමන් දැක්ක දෙයක් සත්‍යයක් නෙමෙයි. ඒකේ ස්වභාවයක් තමයි හිතලා කියනවා. දෘෂ්ටිවාදය. ඒක සාරවත්. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ආත්මය කියන්නේ ඔන්න ඔය જાති එක. ඔය පහම සම්පින්දනය කරලා අවකර සත්වයා කිව්වා. ඒක හරි පහම එකතු කරලා නැන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ සම්පින්දනය කරලා ඒ ඔක්කොම ආත්මය කියලාත් ගත්තා. ඒ පහ ඇතුලේ මම ඉන්නවා කියලා ගත්තා. නේද? මම කියන්නේ ආත්මය කියලා ගත්තා. ආත්මය කියන්නේ මම කියලා ගත්තා. ඒ පහම කැටි කරලා විශ්වම කැටි කරලා ගත්තා අදහස. මම ඒ කියලා එක්කෙනෙක් ඉන්නවා, එයා තුලයි ආත්මය තියෙන්නේ කියලා ගත්තා. ආත්මය කියලා දෙයක් තියෙනවා, ඒක ඇතුලේ මම කියලා එක්කෙනා ඉන්නේ කියලා ගත්තා. මේ දුන්න හැම එකක්ම තම තමන්ට වැටෙන ආකාරයෙන් උඩින් මත්තෙන් පේන මත මිසක් එකක්වත් අතිසියුම් විග්‍රහයට වාදනය කරලා හොයලා බල්ලා ගත්ත තීරණ නෙමෙයි. බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට ඔය කියන ටික තමයි ලෝකේ තිබුණේ. අනන්ත ඥානය පහළ වෙලා තියෙන්න ඕනේ. අනන්ත ඥානට හේතු තියෙන්න ඕනේ මේක යථාර්ථය දකින්න. එනිසා බුදුරන් වහන්සේ එවඳු දේ එකින් එකට විග්‍රහ කරන්නේ බැලුවා. ඔය කියන ඒවට ගැළපෙනවද? මේ ආත්මය කියලා යමක් යම් තැනක තියෙනවා නම් ලෝකයා සම්මත කරගෙන තියෙන්නේ මොන වෑන් හැදිච්ච එකක් කියලාද? ඒ ආත්ම පදාර්ථයේ. ඒතර බුදුරන් වහන්සේ දැක්කා එතෙත් තිබිච්ච දෘෂ්ටි එක එක මතවාද ඔය ඔක්කොම ගොඩනැගිලා තිබුණේ මොනවෙන්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පදාර්ථයන් තමයි මේ ආත්මෙ ගොඩනැගින්න මුල. ඒ ආත්මෙ කියන්නේ සදාතනික වූ වෙනස් වෙන්නේ නැති සාරවත් වූ ස්වභාවයක් තියෙනවා. ඒක ඔන්නෝවෙන් තමයි හැදිලා තියෙන්නේ කියලා. හැ බුදුරයන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න ඉසෙල්ලා කියන්නන් වාලි පිළිගත්ත කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ කලේ පර්යේෂණය. ඒකට හරිය පර්යේෂණය කියලත් කියනවා. ඒ ආරි උත්තමයන්ගේ හැටි කවුරුවා කිව්ව ගමන් ඒක පිළිගන්න සිරිතක් නෑ ආර්යයන්ගේ. ආර්යෝ ඒක විමර්ශනය කරනවා. ඇත්තද? ඒ කතාව කොහොමද ඇත්ත වෙන්නේ? ඇත්ත වෙන්න හේතු තියෙනවද ඒකේ? ඒක ඥාන ගෝචරද? මෙම් බොහෝම ගැඹුරු පරිශනාවක් කරන පිරිසක් මේ ආර්යෝ කියන්නේ. ඒ ආර්යෝ බිහුනේ මහා ආර්ය උත්තමයන් වහන්සේගෙන්. උන්වහන්සේ ඥානීට තැන දීලා තේරුම් ගන්න නිසාම ඥානවන්ත පුද්ගලයින්ට උන්වහන්සේ හරි ප්‍රිය වුණා. මොකද සත්‍යයට පහර ගහන්නේ සත්‍යයටයි තැන දෙන්නේ. සත්‍යයට අනුකූලව ඥානයෙන්ට ගෝචර කරගෙන යමක් තේරුම් ගන්න හැටි කියා දෙනවා. ඒ සත්‍යයම තමයි ධර්මය. ඊට අනුකූල හැසිරීම තමයි විනය. මේ තමයි මූල ධර්මය. පව් කාලයකදී ওই தත්ත්වයන් විවිධාකාරයෙන් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙලා විවිධාකාර චර්යා රටාවන් විනය කියලා ඉඳක් පුළුවන්. විවිධාකාර ක්‍රමවාද ධර්මය කියලා කියන්නත් පුළුවන්. හැබැයි බුදුරජාන් වහන්සේ ධර්මයේ හොයන හැටි විනය හොයන හැටි විග්‍රහ කරලා දුන්නා. ඒ අනුවෝණ තෝරා ගන්න. එනං ඉබලදී පෙන්නවා මොකද්ද මේ අවිපරිණාමීට පත් වෙන රූපේ මේ ඔක්කොම කර රූපේ ආත්මය කියන්නේ බොහෝ අය ආත්මේ රූපවත් කියන්නේ මොකද්ද මේ රූපේ මොනවැන්ද ඇදලා තියෙන්නේ ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් පඨවි ධාතුවෙන් හැදිච්ච හෝ ඒවා නිසා ගොඩ දැගෙන දෙයක් මිසක් එයින් පිටස්තර රූපයක් පනවන්න සමතෙක් නැහැ. උන්වහන්සේ දැක්කා ධාතු හතරෙන් සහ ඒ ධාතු හතර නිසා ගොඩ නැගෙන්නා වූ ආකාර දැකලා හතර ආකාරයක ධාතුන්ගෙන් තවත් 24 ආකාරයක පරිවර්තනයන්ගෙන් රූප විග්‍රහ වෙන හැටි දැකලා හිටන් 28 ආකාරයකින් රූප පහළ වෙනවා තව ආකාරයක් නැහැ කියලා අර පාරමිතා පුරව මහා ඥානීන් දැක්කා ප්‍රඥා පාරමිතා ඥානීයකට ඒව අහුවෙන්නේ අනික කෙනෙකුට ලේසියෙන් අහුවෙන්නේ නැහැ දැක්කාට පස්සේ දේශනා කළාට පස්සේ නම් තේරෙනවා මූලික මහා ප්‍රඥාව එහෙම උත්තර ප්‍රඥාවක් වෙන්න ඕනේ. ඒකයි පාරමිතා පුරන්නේ බුදු වෙන්න. ඒ බඳු උත්තර හිතකට ඒක ගෝචර වෙන්නේ. අනික කෙනෙක් කොහොම දකින්නද මුලින් ඕටිය? භූත රූප හැදෙන හැටි, ප්‍රසාද රූප පහළ වෙන හැටි, විෂය රූප සකස් වෙන හැටි, භාව රූප කියලා දෙයක් හැදෙන හැටි, හදේ රූපය කියන එකක් හැදෙන හැටි ජීවිත රූපයක් කියලා එකක් සකස් වෙන හැටි ආහාර රූප කියලා දෙයක් හැදෙන හැටි ඒ රූප නිසා පරිච්ඡේද වශයෙන් වෙන් වෙන රූපයක් හැදෙන හැටි විඤ්ඤාප්ති රූපයක් කියලා එකක් හැදෙන හැටි විරස් වෙන විකාර රූපයක් කියලා සකස් වෙන හැටි රූපයන්ගේ ලක්ෂණ හතරකින් ඉතින් සකස් වෙන ආ වූ ලක්ෂණ රූප කියලා හැදෙන හැටි කියලා මේිට වඩා හැදෙන්න එකක් නැහැ කියලා රූපයන්ගේ අගමුල ඔක්කොම දැක්ක මහා ඥානෙකි. ඒ තමයි අනාවරණ ඥානෙට ඉස්සෙල්ලා පහළ වෙච්ච ප්‍රඥා පාරමිතා පූර්ණ කරපු මහා ප්‍රඥාව බෝසත් ප්‍රඥාව. අනික කෙනෙකුට හිතා ගන්නවත් පුළුවන් එකක් නෙමෙයි. මේන් එහාට රූප ගැන කතා කරන්න කිසි සමතෙක් නැහැ, දැල්න කෙනෙක් නැහැ, දැක්ක කෙනෙක් නැහැ. ආත්මයක් රූපවත් කියලා හෝ රූපේ ආත්මය කියලා හෝ යමෙක් කතා කරනවා නම් ආත්මේ තියෙන රූපේ තුළ රූපේ තියෙන ආත්මය තුළ කියලා යමෙක් කතා කරනවා නම් ඒ රූපේ මොකද්ද කියලා ඇහුවත් උත්තර දෙන්න දන්නේ නැහැ විංහා කවුරු හොයිටියා අහලකටවත් උත්තරයක් දෙන්න දන්නේ නැහැ අන්තිමට ගත්ත දේ තමන්ගේ මතයක් විතරයි ප්‍රඥා ගෝචරව ගත්ත තීරණයක් නෙමෙයි කියලා දැනගන්නවා මෙන්න මේ විදිහට දකින්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න ඉස්සෙල්ලාම දැක්කම අර මහා ප්‍රඥාවට පහළ වුණා. රූපයන්ගේ ස්වභාවය දැක්කේ එහෙමයි. එකාකාරව මොහොතක්වත් පවතින නැති හේතුවක් නිසා හටගන්න ඵලයක් වන්නේ මේ රූප පරම්පරාව. මේ රූප සම්පීඩන කොහොමද ආත්ම වෙන්නේ? ඇත කියන නැත කියන වචන දෙකෙන් මේක භාවිතා කරන්න බෑනේ. මොකක් නිසාද? මේ රූප හේතු හේතුවකින් පහළ වෙනවා. ඒ පහළ වෙන හේතුව යම් තැනක නිරෝධ වුණාද ඒ රූපේ එතන නිරෝධ වෙනවා, විද්‍යාමාන නැති වෙනවා. ඔය විද්‍යානුකූල ක්‍රමවේදී දකින්න නැති අය ඇත කියන අන්තයකටයි නැත කියන අන්තයකටයි බැහැලා රූප තියෙනා රූප නැහැ කියන දෙයකට බහිනවා. ඒ ලෝකයාගේ මන්ද බුද්ධික තීරණයයි ප්‍රඥාවී තීරණයයි දෙක වෙනස. බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා මහා ප්‍රඥාවෙන් දැක මහා බෝධිසත්ව ප්‍රඥාවට එහෙම තමයි මූලාරම්භය පටන් ගත්තේ. වේදනාව ගැන කතා කරනවා ලෝකයා. දැනෙන ස්වභාවයක් නිසා වේදනාව වේදනාව කියනවා. මොකද්ද මේ වේදනාව කියන්නේ? කොහොමද හටගන්නේ? ඒක හැටි කොහොමද කියලා ඇහුවොත් ඒ විමර්ශනය කරන්න ඒ විදර්ශනාත්මකව හැකියාව නැති නිසා වේදනාවේ ස්වභාවය ගැන කතා කරන්න දන්නේ නැහැ. කොහොම ගොඩනැගෙන එකද කියලා තේරුම් ගන්න දන්නේ නැහැ. මහා බෝසතාණන් වහන්සේ බෝධිසත්ව ප්‍රඥාවෙන් වේදනාව දැක්කා. වේදනාවේ හැටි, මේ වේදනාව ගොඩනැගින්නේ කොහොමද? විවිධ ක්‍රම රටාවන්ගෙන් දැක්කා. මේක සදාතනික දෙයක් නෙමෙයිනේ. හේතුවක ඵලයක් නේ. ඒ හේතුවක ඵලයක් කියන්නේ මෙන්න මේ මේ ආකාරයේ වේදනා ගොඩනැගෙන්නේ. සැප වේදනාව සැප වේදනාවට හේතු වෙන ස්පර්ශයකින් ගොඩනැගෙන්නේ, නිකන් ගොඩනැගෙන්නේ නෑනේ. දුක් වේදනාව කියලා තව කොටසක් හැදෙනවා. දුකට හේතු වෙන ස්පර්ශයකින් දුක් වේදනාව ගොඩනැගෙන අමසා නිකන් ගොඩනැගෙන්නේ නෑ. ඒක හේතුඵලයක් වෙන්නේ ඔහොමනේ. උපේක්ෂාවට හේතු වෙන්නා වූ යම් වේදනාවක් ගොඩනැගෙනවා. උපේක්ෂා අරමුණක් ස්පර්ශ වීමෙන් මිස නිකන් ගොඩනැගෙන්නේ නෑනේ. සැප දුක් උපේක්ෂා කියලා වේදනා තුන් ආකාරයකින් ගොඩනැගෙන හැටි දැක්කා. ඊට පස්සේ මේක විග්‍රහ කරලා එකින් එකට දකිනවා. මේ වේදනා තුනක් වශයෙන් දැකලා චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රිය හයට බෙදලා බලනකොට 18 ආකාරයකින් වේදනා ගොඩනැගෙන හැටි දැක්ක හේතුඵල වශයෙන්. ආධ්‍යාත්මික වාහික කියන දෙපැත්තට 36කින් ගොඩනැගෙන හැටි දැක්කා. අතීත අනාගත වර්තමාන වශයෙන් තුන් කාලයකට බෙදෙන හැටි දැක්කා. 108 ආකාරයකින් විග්‍රහ වෙලා යන හැටි දැක්කා. මේක සාමාන්‍යයෙන් දකින්න බෑ ඉස්සෙල්ලා. දේශනා කරලා පස්සේ දැනගත්තාට පස්සේ නම් ඇත්තට මේක මහ බුදුම ඥානයකට ගෝචර එකක් නේ කියලා ශ්‍රාවක ඥානියට ගෝචරලා පේනවා. හැබැයි නිකන් අයත් නෙමෙයි, හරියට බැලුවොත්. ඊළඟ මේ මූලික ඥානෙ තේරුම් ගන්න නම් අර මහා පාරමිතා පුරපු මහා බෝසත් ප්‍රඥාව ඕනේ. ඒකම උත්තමයි. ඒක කරන්නේ ඒ තමයි ලෝතුරා බුද්ධත්වයටපත් වෙන අද්භවි. ඒ උත්තරීතර පාරමිතා පුරපු මහා උත්තම මහා බෝසතාන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාවට ඔය අහුවෙන්නේ මූලික අවස්ථාව දකින හැටි. එන උන්වහන්සේ වේදනාව කියන්නේ මෙන්න මෙච්චරයි, මේන් එහා පනවන්න වේදනාව සමතේ තුන් ලෝකෙම නැහැ. ඒකක් දැක්කා. මෙබඳු වේදනාවක් ගැන අහනකොට වේදනාව කියන්නේ මොකද්ද කියලා කියන්නේ දන්නේ කෙනෙක්වත් දැක්කේ නැහැ. හොයලා බලනකොට කොහෙවත් වේදනාව ගැන කතා කරනවා, ආත්මයක් ගැන කතා කරනවා. මෙන්න මේ විදිහට සංඥා කියන්නේ මොනවද? සංඥා ගොඩනැගෙන්නේ කොහොමද? රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥා කියන මේ සංඥා ගොඩනැගෙන හැටි, ඒවා හේතුවක ඵලයක් වශයෙන් ගොඩනැගෙන හැටි, ඒවා ඒ මොහොතේ හේතුවක ඵලය වශයෙන් ඒ මොහොතේ විද්‍යාමාන වෙන හැටි, ඒ හේතුව යම් මොහොතක අක්‍රීය නම් ඒ මොහොතේ සංඥාව ගොඩනැගින් නැති හැටි, මේ ආදි වශයෙන් සංඥාවේ යථා ස්වභාවය දැක්කහම සංඥාව ආත්මයක් කියන යමෙක් ඇත්නම් ඕගෙන් ඇහුවොත් මොකද්ද කියන සංඥාව කියලා කියන්න දන්නේ නැහැ. ඒක පෙදෙසක් විග්‍රහ කරගන්න ඥානයක් නැහැ. ඉතින් කොහොමද ආත්මනාත්ම හොයන්නේ? සංඥාව. සංඛාර කියන්නේ මොනවද කියලා බුදුරජාන් වහන්සේ අර මහා බෝධිසත්ව ඥානීයම දැක්කා. දැකලා තමයි බැලුවේ මොකද්ද සංඛාර, කොහොමද ගොඩනැගෙන්නේ? හේතුවක ඵලයක් වශයෙන් ගොඩනැගෙන ක්‍රමවේද දැක්කා. සංඛාර ආත්මයක් කියන ආදිවන්නා දෘෂ්ටිගත අයගේ මොනවද ඔය සංඛාර කියන්නේ කියලා ඇහුවොත් ඒවැ හැටි කොහොමද ඇහුවෝ කියන්න මොකුත් දන්නේ නැහැ. වටහා ගන්න ඥානයක් නැතිව පැහැදිලිව දැක්කා. එනම් මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා කය මුල් කරගෙන, වචන මුල් කරගෙන, හිත මුල් කරගෙන ක්‍රියාත්මකින ආකාරයෙන් චේතනා ගොඩනැගෙන හැටි, ඒ හිත් ගොඩනැගෙනකොට ඔය සංඛාර කියන ඒවා හේතුවේ ඵලයේ වශයෙන් ගොඩනැගෙන හැටි, ඒ හේතුව යම් තැනක අක්‍රීයද සංඛාර නැමැති ඵලයේ එතන ගොඩ නොනැගෙන හැටි මේ ආදි වශයෙන් අර මහා ප්‍රඥාවෙන් දැක්කා. ඊට පස්සේ ගැඹුරුම පැත්තක් දැක්කා. මේ රූප නිසා, වේදනා නිසා, සංඥා නිසා, සංඛාර නිසා ඒවැ හේතුවේ ප්‍රත්‍ය වශයෙන් විඥාන නැමැති ඵලයක් ගොඩනැගෙන හැටි දැක්කා. රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව විඥානයක් ගොඩනැගෙන්නේ නැහැ කියලා දැක්කා. ඒ විඥානයේ හේතු ඵලයක් වශයෙන් උන් දැක්කා. ඒ විඥානයන්ගේ ප්‍රවේද එකින් එක උන්වහන්සේ දැක්ක සකස් වෙන හැටි. රාගයට හේතු වෙන අරමුණු මුල් කරගෙන ඒ ඇසුරෙන් ගොඩනැගෙන රූප වේදනා සංඥා සංකාර මුල් කරගෙන රාගහිත කියන විඥානයේ ගොඩනැගෙන හැටි දැක්කා. ද්වේෂයට හේතු වෙන අරමුණක් වශයෙන් රූප වේදනා සංඥා සංකාර එකතු වෙලා ගොඩනැගෙන කොට ඒ තුලින් ද්වේෂහිත කියන ද්වේෂ විඥානේ පහළ වෙන හැටි හේතුඵල වශයෙන් දැක්කා. මුලාවට හේතු වෙන්නා වූ තේරුම් ගන්න බැරි එබඳු වන්නා වූ ආකාර මානසිකත්වය ගොඩනැගෙමින් රූප වේදනා සංඥා සංකාර ගොඩනැගෙන කොට ඒ හේතුවේ මෝහසහගත විඥානේ ගොඩනැගෙන හැටි දැක්කා. විඥානේ හේතුවක ඵලයක් නිසා ඒ හේතුවක් දැක්ක හේතුවේ ඵලය වශයෙන් ගොඩනැගෙන හැටි දැක්කා. ඒ හේතුව යම් තැනක නිරෝධ නම් ඒ විඥානයේ නිරෝධ වෙන හැටි දැක්කා. එනා විඥානය කියන්නේ ආත්මය කියලා හැවටිලා ඉන්න අයගේ අදහස බලපුවාම මොකද්ද ඒ විඥානය කියන්නේ කියලා අහපුවාම අංශු මාත්‍රිය විග්‍රහ කරගන්න ඥානයක් වල් නැති අයයි. මේ ආත්ම ගැන කතා කරන්නේ විඥානය ගැන කතා කරන්නේ කියලා දැක්කා. මේ හරිය ගැඹුරුයි. මෙන්න මෙහෙම දැකලා පෙන්නවා හේතු ප්‍රත්‍ය මේවා පහළ වෙන්නේ රූප පහළ වෙන්නේ වේදනා පහළ වෙන්නේ සංඥා පහළ වෙන්නේ සංකාර පහළ වෙන්නේ විඥාන පහළ වෙන්නේ. අන්නේ හේතුව මෙන්න මේකයි. ඒ හේතු විග්‍රහය මෙහෙමයි. ඒ ඵලයේ වශයෙන් ඉන්නේ විග්‍රහයේ ප්‍රභේද මේවයි. රූප ප්‍රභේද වේදනාවේ ප්‍රභේද සංඥා ප්‍රභේද සංකාර ප්‍රභේද විඥාන ප්‍රභේද දැකලා පෙන්නවා. මේවා ස්වභාවයේ මෙහෙමනම් ඔය ඇත කියලා නැත කියලා කියන ඔක්කොම බහැලා ඉන්න දෘෂ්ටි මොනවා ඉන්නේ සදාට ගත්තේ. හේතු ප්‍රත්‍ය වශයෙන් පහළ වෙන ඒවා දැකලා ඒක විනාශය දකින්න ඥානෙ නැතුවම ඇත කියලා එකක් තියෙනවා ගණිගමනය කළා. හේතු ගොඩනැගෙන ක්‍රමවේදී දකින්න නැතුව හටගත් ඒවා නොපෙනී යනවා දැක්කහම හේතු නිරෝධිනුයේ ඵල නිරෝධ වුනේ කියලා දකින්න බැරි නිසා ඒ ඥානිය නැති නිසා නැත කියන අන්තයේ ගොඩනැගෙන හැටි දැක්කා. ලෝක සත්‍යය මුලාවටපත් වෙලා අන්ත දෙහිකින් තීර්ණ වලට බහි නැටි දැක්කා. දැකලා ඉස්තෙල්ලාම ධර්ම දේශනා කරන්න ගිහිලා පෙන්නවා ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. මාන්නි මෙන්න මේ අන්ත දෙක පැවිද්දා විසින් නොතෙවිය යුතුයි. හොයන තාක්කල් ඔහුට හම්බෙන්නේ නැහැ නිවනක් සැනසුමක් සත්‍ය අවබෝධයක්. පටන් ගත්ත සෙනෝ ධර්ම දේශනා පටන් ගත්ත විදිය කියලා මොකක් ඒත වටනාක මොකයි ඔය මුලාවේ ඉඳලා ඇත නැත කියන දෘෂ්ටියේ ඉඳලා යථාර්ථයේ දකින්න බැරි නිසායි ඒ යථාර්ථයේ විග්‍රහ කරලා දුන්නේ. අද වෙනකොට එයින් පිටස්තරව ගත්තොත් විවිධ තර්කවාද ඇත කියන අන්තයේ ගිහිලා තර්කයට බහිනවා නැත කියන අන්තයක තර්කයට බහිනවා ඇත නැත සෝරා ගන්න බැරුව යනවා. ඒකයි මේ කාරණේ හරි ගැඹුරුයි. ඉතින් ජාතිය ගමන් කරනවාද යම්කිසි සත්වයේ කියනවාද රූපය සහිත වේදනාවත් සහිත සංඥාවත් සංකාරයක් විඥානයත් සහිත විරස් වෙන්නේ නැති සත්වයා නැමැති යම් සම්පින්දනයක් ලෝකේ තියෙනවාද තියෙනවා කියලා හිතා ඉන්න අයට ප්‍රශ්නයක් එනවා. අපිත් පිළිගන්නවා තියෙනවා කියලා. එයා තමයි මේ සැරිසරන්නේ. එයා තමයි පින්පව් දෙක කරන්නේ. එයා තමයි විඳවන්නේ. බැලුව බැලනට ඇත්ත වාගේ පින්ලා ඉගෙන හුඟ දිනේ බහිනවා. බැලලා නිගමනයක් කරනවා. ආත්මය කියලා එකක් තියෙනවා. ආත්මේ සැප දුක් විඳිනවා. ආත්මේ ගමන් කරනවා. ආත්මේ තමයි කතා කරන්නේ. ආත්මේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ආත්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද ඒ ආත්මේ? ඒක සදාතනිකයි. බහිනවා නිගමනයකට. බුදුරන් වහන්සේ පෙන්වුවා යම් දවසක ඔය කියන ආත්මය කියන එක ලෝක සත්‍යය එහෙම නිගමනය කළේ ඇත්ත දැක්කේ නැතුව යම් කිසි හේතුවක් නිසා පහළ වෙන ඵලයක් වශයෙන් ලෝක සත්‍යය යලි යලි ගොඩනගෙන නිසා මෙන්න මේ ගොඩනැගෙන සංකල්පය අහක් කරන්න බෑ. මොනවද තියෙන්නේ? පංචකාම ආස්වාදී හරි වටිනවා කියන නිගමනයක් කරලා තියෙනවා. ආස්වාදීනේ ගිජු වෙනවා, ආසා කරනවා, ප්‍රියමනාපයි කියලා ගන්නවා දෘෂ්ටියකින්. ඒ ආස්වාදයන්ට සහ ආස්වාද ලබා දෙන දේවල් වලට වටිනාකම හිතෙන්න දෙනවා. මනසින්ම ගොඩනගෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන දෙකයි ඔය. මෙන්න මේ අවිද්‍යා තෘෂ්ණා කියන දෙකේ ක්‍රියාදාමයෙන් ගොඩනගෙන වැඩපිළිලක් තියෙනවා. අන්නේ ගොඩනගෙන වැඩපිළිල තමයි විග්‍රහ කරලා දුන්නේ. සත්වයේ වශයෙන් ඔය කියන ආත්මයයි කියලා හිතා ඉන්න එක ගොඩනැගෙන හැටි. රූප පරම්පරාවක් එකින් එකට ඇඳිලා ගොඩනැගී නැගී එකක් වාගේ හැවටෙන හැටි. වේදනාවට වස්තුවක් වශයෙන් සකස් වෙලා, ඉන්ද්‍රියන් සකස් වෙලා, ඒ මොහොතේ වේදනාව එකින් එකට ඇඳි ඇඳි එනකොට වේදනාව කියලා එකක් තියනවා. වේදනාව විඳින්න එක ඉන්නවා කියලා ලෝක සත්‍යය හැවටෙන ඉන්ද්‍රිය පද්ධතිය සකස් වෙන හැටි, ඒවා හඳුනා ගැනීමට හේතු වෙන මනේන්ද්‍රිය සකස් වෙන හැටි, හේතුඵල වශයෙන් මෙසේ මෙන්න මේ ටික විග්‍රහ කරලා දීලා තියෙනවා. හේතු හේතු පරිච්ඡ සම්භූතං, හේතු ප්‍රත්‍ය මේ 15 වීම වෙනවා. මෙන්න වෙන ක්‍රමයේ කියලා නිකන් මතයක් ඉදිරිපත් කළා නෙමෙයි, හේතු සහිතව ඉදිරිපත් කළා. මෙන්න මේ හේතු සහිතව ඉදිරිපත් කරපු කාරණේ තමයි පටිච්ච සමුප්පාද වශයෙන් විග්‍රහ කරලා ඉදිරිපත් කළේ. මේ ජාතිය කියන කුමද්ද කියලා බලන්න ඕන. සදාතනික එකක් තියෙනවා කියන මුලාවට බහින් නැතුව ජාතිය කොහොමද හැදෙන්නේ කියලා බලන්න කිව්වා. ඒක හැදෙන හේතු ප්‍රත්‍ය ක්‍රමේ තමයි භව ප්‍රත්‍යයෙන් ජාති වෙන හැටි. භව කියන වචනයක් තියෙනවා සිංහලෙන්, ඔකට කියනවා භව කියලා. භව කියනවා පාලියෙන්. ඒ පාලියෙන් කියන වචනේ සිංහල පදේ භව. මොන භවද? භවවල ස්වභාව ඔක්කොම භවවල තියෙනවා. යාලු භව, තරහ භව, කැත භව, ලස්සන භව, ඒ හොඳ භව, නරක භව, භව තමයි භව කිවි. හැදෙන ක්‍රමයක් තියෙනවා. ඒ භවට පත් වෙන්නේ ඒ භව අලුම් කරන ඕනනම් අලුම් කරමින් පත් වෙනවා නම් ඒ භව පවත්වනවා. යලි යලි ගොඩනගනවා. ගොඩනගන්න ගොඩනගන්න භව විද්‍යාමානයි. ඉතින් කොහොමද මං ඉන්න ඕනේ? Tamanට හොඳ භවයක් තියෙනවා. හොඳයි කියලා වැටෙන යම් යම් භවයක් ඇතනම් ඒ භව තුල තමන් ඉන්නවා. ඒක කවුරු කිව්වත් අහක් කරන්න කැමති නැහැ. ඒ තමන්ගේ බව. මම මට හොඳයි නේ, කාට හොඳ නැත? මගේ අදහස ඒක තමයි හරි. මං කවුරුවක් කියන පිළිගන්නේ, කවුරු කිව්වා ඒවා කිව්වත් මෙන්න මේ බවෙන් ඉන්නවා නම් මට ඒ බවයි හොඳ. ඒ සමහරගේ විවිධ චරිත තියෙනවා. ඒ අයගේ බව, ඒ බව අහ කරන්න ඒ අය කැමති නැහැ. එහෙනම් ඒ බව පවත්වන්නේ මොනවායක යම්කිසි ක්‍රියාදාමයක් එකයි ඒ බව ප්‍රයෝජෙන්ද ගන්න. බවක් ගොඩනැගෙන්නේ ජාතියක් එක්කලා. නෙන්නම් ජාතියකින් ලබන්නා යම් ස්වභාවයක් ඇද්ද භවයේ තියෙන බලාපොරොත්තු වන්නේ. ඒ භව කියපු බලාපොරොත්තුව ප්‍රතිඵල ලබා ගන්න නම් ජාතියක් එක සම්බන්ධ වෙන්න ඕන. එයා භව යම් තැනකද ජාතියේ බලාපොරොත්තු වල හේතු වෙන ශක්තිය එතන. ඉතින් භව මනුස්ස නම් ජාතිය මනුස්ස, භව දේව නම් ජාතිය දේව, භව බ්‍රහ්ම නම් ජාතිය බ්‍රහ්ම, භව කාමුක නම් ජාතිය කාමුක, භව තිරිසන් නම් ජාතිය තිරිසන්, භව භූත නම් ජාතිය භූත, භව පෙරේත නම් ජාතිය ප්‍රේත, භවට අනුවයි ජාතිය. මෙන්න මේක දැක්ක දවසට අර ජාතිය කියන එක තියලා මොනවද තිබුණේ? රූප වේදනා සංඥා සංකාර විඥාන සම්පින්දණයක් නෙමේ ජාති කිව්වේ. සම්පින්දණයක් හෝ එවන් ටික. එහෙනම් ඔය ඔක්කොම භව නිසා ගොඩනැගෙන හැටි දැක්කහම ඇත කියන එක හැදුනේත් මෙන්න මෙහෙමයි භව නිසා කියලා දකිනවා. නැත කියලා ලෝකේ යමක් එකට කිව්වනම් බව නිරෝධ නිසා කියා දකින්න. මාපච්චා ජාති භව නිරෝධා ජාති නිරෝධෝ කියන මෙන්න මේ යථා තීර්ණේ විද්‍යානුකූල තීර්ණේ ඇත නැත කියන මුල අදහස අහ කරලා ඇති වෙන හැටි නැති වෙන හැටි දකින්නා ඥාණී. මෙන්න මේ ටික දැක්කත් ඇති නිවන් දකින්න. මෙන්න මේකෙන් දකින්නවා මොකද්ද? භව මිනිස් වෙන්න නම් ඔහුගේ භවත් මිනිස් නම් පවපත්‍යා ජාති කියන එකෙන් තමයි දැන් එහෙම ජාතියක ඉඳගෙන මතු ජාතිය හදන්නේ. ඒ භව යම් තැනක නිරෝධ කළොත් එහෙම මතු ජාතිය හටගන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව දුරු කරන තාක්කල් කවදාවත් භවෙන් මිදෙන්න බෑ. එතකම් භව හොඳයි, එතකම් ජාති හොඳයි, මොන මොනවා හරි ජාති හොඳයි කියලා එනවා. ඒ හොඳ බවට අනුකූලව ජාතිය පහළ වුණාම ඒ භවී ජාතිකයක වශයෙන් එනකොට මෙහෙමයි සසල ගමන සිද්ධ වෙන්නේ. එන ආත්මය තැනින් තැනට යනවා නෙමෙයි, බවට අනුව ජාතිය පහළ වෙනවා. විද්‍යාව ඕකයි. ඇතනතාන්ත දෙක අයින් කරලා හේතුයේ ඵලය දකින්න. මෙන්න මේ ක්‍රමයේ දකින්න ඕනේ ඒ තැනට යන්නේ කවුද? භවගාමී කියන එක හැදෙන හැටි, සසල දුක් විඳින්න හැදෙන්නේ ඔහොමයි. ජාතිය කියන එක හැදුනා නම් ඒ ජාතිය සම්පින්නනේ උනේ මොකටද? යම්කිසි බවක් බලාපොරොත්තු වෙනවා නම් මොනවද බලාපොරොත්තු වෙන්නේ? විවිධත්වයන්ගේ ආස්වාද බලාපොරොත්තු වෙනා බවවල හැටියක්. යම් මිනිස් බවක් ඇත්නම් මිනිස් බව ප්‍රිය කරා නම් මිනිස් ස්වභාවී යම් ආස්වාදයක් ඇද්ද ඒකේ බලාපොරොත්තුව ගොඩ නැගෙනවා. ගොඩ නැගීමත් එක්කලාම මොකද වෙන්නේ? හේතුයේ ඵලයේ වශයෙන් ඊට අනුකූල වන්නා වූ වේදනා සංඥා සංකාර ගොඩ නැගිලා රූපයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට තමයි භවපත්‍යා ජාති කියලා සැප විඳින හෝ දුක් විඳින හෝ අනුකූල වන්නා වූ ආස්වාදයේ ලබන ජාති පහළ වෙන්නේ. අයිතුක අන්දමින් අසාධාරණ අන්දමින් නම් ආස්වාද බලාපොරොත්තු වුණේ ඒ හේතුව නිසා ඔහුට සිද්ධ වෙනවා. ඒ බව ලබා දීමට හේතු වෙන ජාති පහළ කරගන්න. හැබැයි ඒ ජාතිවල ස්වභාවයක් තියෙන හේතුඵල වශයෙන්ම තමන්ට හෝ අනුන්ට හෝ අවිලක් අසාධාරණයක් අයහපතක් වෙන අසාධාරණ විදිය ආස්වාදයකට බැඳලා ගිජු වෙච්ච මානසිකත්වයක් නම් හටගත්තේ. ඒ හේතුවෙන් හටගත්තා වූ ඵලයේ වශයෙන් ඊට හේතු වෙන්නා වූ යම්කිසි ආදීනවයක් ඇද්ද අන්නේ ආදීනවයේ ගෝචර වෙන්නා වූ ජාතිය එකක් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා ඒ ජාතිය ඇසුරු කිරීමෙන් ලබන යම් දුකක් ඇද්ද ඒ දුකටත් ඔහු හේතුකාරකෙක් වෙනවා. යම් ආස්වාදයක් විඳී මුල් කරගෙන ජාතිය පහල කරා නම් ඒ ආස්වාද විඳීමට හේතු වෙන්නා වූ ඉන්ද්‍රිය පද්ධතියක් ඔහුට හම්බ වෙනවා. අනුන්ට තමන්ට තවෙලක් අසාධාරණයක් වෙන නොකටයුත්තක් වෙන්නා වූ දුච්චරිතයක් නම් තමන්ගේ මානසිකත්වයේ දූෂණ නම් කිලුටුණා. ඊ හටගත්ත ඉන්ද්‍රිය පද්ධතිය මුල් කරගෙනම ගෙඩිවන පිළිකා ඇවිදilla හරි ඒකට හේතු වෙන කැපිලා කිඩිලා විනාශේලා විදින දුකලපත් වෙන හරි විවිධ ලෙඩරෝග නිසා තැවෙන තැවෙන හරි ඊට අනුකූල වන්නා වූ ගතහිත හම්බෙන්න හේතු වෙනා ජාති වශයෙන් ඒකේ දුක් වේදනාවලත් ඔහුට උරුම වෙනවා. සැප දුක් විඳින්නෙක් නෙමෙයි පෙන්වන්නේ හේතුඵල නිසා ගොඩනගෙන හැටි. මේක හරි ගැඹුරු තැනක්. ඊටවල අපිට මේ විග්‍රහය කරන්න ගියොත් හරිම ගැඹුරක් වෙනවා. මේක පටිච්චසමුප්පාද ක්‍රියාවලියම දැනගන්න පුරුදු වෙන්න. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර ගොඩනගෙනවා කියන්නේ මොකද්ද කියලා ඒ දේශනා කළ ධර්මයට අනුකූලව විසඳගන්න විග්‍රහ කළා පුරුදු වෙන්න ඕනේ, බලන්න හුරු වෙන්න ඕනේ. සංඛාර ප්‍රත්‍යේ විඥාන පහළ වෙන හැටි, සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙන හැටි ධර්මානුකූලව විග්‍රහ කරලා ඥානෙ ගෝචර කරගන්න ඕනේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියන ඒවා හැදෙන හැටි, විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධ වෙන හැටි ඥානාන්විතව දකින්න ඕනේ. දහම් අහලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුරෙන් දකින්න ඕනේ. විමර්ශනය කරලා සාකච්ඡා කරලා ඒ ඥාන ගෝචරව තේරුම් ගන්න ඕනේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප ලගුණ නැගින හැටි විඥාන රෝධී නාම රූප නිරෝධන හැටි දකින්න ඕනේ. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන ගොඩ නැගින හැටි නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධ වෙන හැටි දකින්න ඕනේ. සලආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ ගොඩ නැගින හැටි සලආයතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධ වෙන හැටි දකින්න ඕනේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා පහළ වෙන හැටි ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ වෙන හැටි දකින්න ඕනේ. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා පහළ වෙන හැටි වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධ වෙන හැටි දකින්න ඕනේ. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන පහළ වෙන හැටි තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙන හැටි දකින්න ඕනේ. උපාදාන ප්‍රත්‍යයෙන් භව ගොඩ නැගෙන හැටි උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙන හැටි දකින්න ඕනේ. භව ප්‍රත්‍යයෙන් ජාති පහළ වෙන හැටි ජාති ප්‍රත්‍ය ඒ වගේම භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙන හැටි දකින්න ඕනේ. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ධර්මදල උත්තමයන් ඇසුරු කරමින් ඔය පිළිවඳ විමර්ශනය කරලා හිටන් හොඳට මහා ඥානයෙන් ඥාන ගෝචරව දකින්න ඕනේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව හටගන්න හැටි ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙලා ශෝක පරිදේව දුක් දොමන සපාසින් නිරෝධ වෙලා හැටි දකින්න ඕනේ. ඔය ටික දැකලා පස්සේ ඔහු මොනවද දකින්නේ? දුක සහ දුක ගොඩ නැගෙන හැටි දකින්නවා. දුක නිරෝධී සහ නිරෝධීටපත් වෙන මඟ දකින්න චතුරාර්ය සත්‍ය දකින්න. ඔහුට නිවන් දකින්න තවත් එකක් දකින්න නැහැ. ඔය තමයි බුදුදහම. මෙන්න මේ ටික දැක්කට පස්සේ මේ අන්ත දෙකේ ප්‍රශ්නේ ඉවරයි. හේතුඵල වශයෙන් සත්‍ය දකින්නවා. තවත් විසඳගන්න ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේ ටික තෝරාගත්ත දාට දහම් දැක්කා, දහම් ඇස පහළ වුණා, ධර්මඥානිය ලැබුණා. මෙන්න මේ ටිකට උත්සාහ කරන්න ඕනේ. නැතුව සියක් අවුරුද්දා ජීවත් වෙනකම්ම ඇත නැත කියන අන්ත දෙකින්ද තර්කවාද කෙරුවා නම් නිකම් මොට්ට වෙලා මැරලා යනවා මිසක් ධර්මාභෝධයක් ලබාගෙන ඇත්ත දකින්න බෑ. ඉන්න උත්සාහ කරන්න ඕනි. කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් පටිච්ච සමුප්පාදය සහ පටිච්ච සමුප්පාද නිරෝධේ එකින් එකට විග්‍රහ කරලා විග්‍රහ කරලා අහලා අහලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඊට තමයි ධර්මඥානෙ පහළ වෙන්නේ. ධර්මාභෝධය ලැබිලා සත්‍යාභෝධය පිළිලා චතුරාර්ය සත්‍යාභෝධය වෙන්නේ ධර්මයේ ප්‍රශ්න ඉවරයි. මේතලා කෙටි පිළිතුරක් මේ දුන්නේ මොකද වෙලා මදි. මේ තියෙන ප්‍රශ්න වල හැටියට හුඟක් විස්තරයක් දෙන්න. නමුත් මෙතන අද අහලා තියෙන ප්‍රශ්න වලට සෑහෙන පිළිතුර කොටසක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නට හම්බ වෙලා ඇති. ඔය තෝරා ගන්න ඕනේ.